Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa.
Buddhang saranam gacchami.
Buddhang saranam gacchami.
Dhammang saranam gacchami.
Dhammang saranam gacchami.
Sanghang saranam gacchami.
Sanghang saranam gacchami.
Dutiyampi buddhang saranam gacchami.
Dutiyampi buddhang saranam gacchami.
Dutiyampi dhammang saranam gacchami.
Dutiyampi dhammang saranam gacchami.
Dutiyampi sanghang saranam gacchami.
Dutiyampi sanghang saranam gacchami.
Dutiyampi buddhang saranam gacchami.
Dutiyampi buddhang saranam gacchami.
Dutiyampi dhammang saranam gacchami.
Tatiyampi dhammang saranam gacchami.
Tatiyampi sanghang saranam gacchami.
Tatiyampi sanghang saranam gacchami.
Aham bhanti.
Aham bhanti.
Ajjayimam ca divasam.
Ajjayimam ca divasam.
Upasatam upavasam.
Upasatam upavasam.
Atthanga samannagatam sīlaṃ samādhiyāmi.
Atthanga samannagatam sīlaṃ samādhiyāmi.
Pānātipātā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Pānātipātā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Abhinnādānā vīramanī sikkhāpadaṃ samādhiyāmi.
Abhinnādānā vīramanī
Abhrakmacharya viramani sikkhapadam samadhiyami.
Abhrakmacharya viramani sikkhapadam samadhiyami.
Musavada viramani sikkhapadam samadhiyami.
Musavada viramani sikkhapadam samadhiyami.
Svamiraya madhyapamadattana viramani sikkhapadam samadhiyami.
Svamiraya madhyapamadattana viramani sikkhapadam samadhiyami.
Vichalabhojana viramani sikkhapadam samadhiyami.
Vichalabhojana viramani sikkhapadam samadhiyami.
Nachyagitavadita.
Nachyagitavadita.
Visukadasana mala.
Visukadasana mala.
Kanda vilekana.
Kanda vilekana.
Dharana mandana.
Dharana mandana.
Vibhusanatthana viramani sikkhapadam samadhiyami.
Vibhusanatthana viramani sikkhapadam samadhiyami.
Uccasayana mahasayana viramani sikkhapadam samadhiyami.
Uccasayana mahasayana viramani sikkhapadam samadhiyami.
Niti sarana sahitavu.
Niti sarana sahitavu.
Uposata astanga silaya.
Uposata astanga silaya.
Marga pala nivan pinisama.
Marga pala nivan pinisama.
Hetu eva. Dhasa. Itirupaṃ itirupassa samudayo itirupassa nirodho itirupassa nirodha gāmini paṭipadā. Itirupassa assādo itirupassa ādīnavo itirupassa nissaraṇaṃ. කතවාත වික්කේ රූපං සත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති වික්කේ රූපං ආහාර සමුදයා රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කතමාත නිරෝධ රූප නිරෝධ ගාමිනි පටිපදා සේ රූප නිරෝධ ගාමිනි පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඛතවංච රූපස්ස අස්සාදු යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝ මනස්සං ඉදං අයං රූපස්ස අස්සාදු ඛතමංච රූපස්ස ආදීනව යං රූපං අනිච්ඡං විපරිණාම ධම්මං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං හයං උච්චති අයං රූපස්ස ආදීනවෝ ඛතවාච රූපස්ස නිස්සරණං යෝ රූපං චන්දරාග විනයෝ චන්දරාගප්පානං ඉදං උච්චති රූපස්ස නිස්සරණං බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කෙනෙකු අනුගමනය කරන ලෝකෝත්තර ප්‍රතිපදාවේදී මූලික යම් කරුණු සෙවීමක් කරන්නේ නම් ඒ තුල තමා විසින් ඇති කරගත යුතු දැනගත යුතු දහම් කරුණු මොනවද කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස නිරෝධං ඉති රූපස්ස නිරෝධගාමී ප්‍රතිපදා ඉති රූපස්ස අස්සාදෝ ඉති රූපස්ස ආදීනෝ ඉති රූපස්ස නිස්සරණං සප්තාකාරයකින් රූපස්කන්ධය පිළිබඳව ඒ අවබෝධය සම්පූර්ණ කරගත යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පිළිබඳවත් එහෙමයි. උන්වහන්සේ අපට පැහැදිලි කළා රූපයේ ස්වභාවය චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපා සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත දිය රූප කියන විෂයට උන්වහන්සේ ඇතුළත් කළේ. රූපේ ඇතිවීම හැටියට උන්වහන්සේ පෙන්වුවේ ආහාර සමුදය රූප සමුදය කනබොන කබලින්කා ආහාර ආදී මේ ආහාරයෙන් තමයි රූපේ හටගන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරෝධේනොයි රූපේ නිරුද්ධ වෙන්නේ. ආහාර පාන නැති වුනොත් මෙරළ යනවා නිරුද්ධ වෙනවා. රූප නිරෝධ ගාමිනී පටිපදා අය මේව අරියෝ වට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාසේ යති දා. රූප නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අටින් දැක්ුවේ. ඊළඟට මේ රූපේ ආස්වාදයක් තියෙනවා. කතවාච රූපස් ආස්වාදෝ මේ රූපය නිසා යම් සුඛයක් සොම්නසක් විඳිනවා නම් ඒක තමයි රූපයේ තියෙන ආස්වාදය. ඒ වගේම රූපේ ආදීනෙකුත් තියෙනවා. යෝ රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. යම් රූපයක් අනිත්‍ය වූ දුක්ඛ වූ විපරිණාම ධර්ම ස්වභාවයට පරිවර්තනය වෙනවා නම් තිබූ ආකාරයෙන් සතුට ගෙන දෙන ආකාරයේ නොපැවති අන්‍ය ආකාරයකට පවත් කරල එනවා නම් මේක තමයි රූපේ ආදීනෝය. ඊළඟට රූපේ නිස්සරණය. යම් රූපයක චන්දරාගය දුරු කරන්න පුළුවන් නම් චන්දරාගය ප්‍රහාණය කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි රූපේ නිස්සරණය. දැන් අපි මේ ප්‍රතිපදාවේදී මෙන්න මේ අනුමාන දැනුම ලබන්නට ඕන. රූපය කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් අපි අර ඊයේ නිදර්ශන වලින් දැක්ක රූපය හා සමාන දේ ලෝකේ හමු වෙනවා මනෝමය ජීවිතයේදී. ඒ මනෝමය රූපයට අපි රැවටෙනවා රූපේ යථාර්ථය තේරුම් ගන්න නොතිබුණා. එතකොට අපිට තේරුම් ගන්න ඕන රූපයත් රූප ඡායාවක් කියන දෙක. රූපයත් රූප ඡායාවක් දෙක වෙන් කර ගන්න පුළුවන් වෙන්නේ රූපය කියන්නේ මොකක්ද? රූපේ මොහකින්ද ඇති වෙන්නේ මොහකින්ද නැති වෙන්නේ කියලා තේරුම් ගත්තාම දැන් අපිට මනෝමයෙන් අපි ඊයේ ගත්ත නිදර්ශන ටික වගේම අපි ගත්තොත් රෝස මලක්, නෙළුම් මලක්, පිච්ච මලක්, අරලිය මලක්, දාස් මලක් කියලා භෞතික ස්වરૂපයෙන්ම පෙනී සිටිනවා. දැන් මේ සැබවින්ම සතර මහා ධාතුවේ සතර මහා ධාතුවෙන් හටගත් දෙයක්ද? රූපයක් වෙන්න නම් සතර මහා ධාතුවෙන් වෙන්න ඕන. ඒද ආහාරයෙන් හටගන්න එකක් වෙන්න ඕන. ආහාර නැති වෙනකොට නැති වෙන එකක් වෙන්න ඕන. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ මනෝමය රූපය හොඳින් හඳුනගන්න. මේක රූපයේද රූප ඡායාවද කියලා හොඳින් හඳුනගන්න පුළුවන්කම තියෙන කෙනෙකු මෙන්න මේ කියන පූර්ව දැක්ම දැනුම සම්පූර්ණ කරගෙන තිබුණා. දැන් මේ පින්වතුන්ට පුළුවන් රූපය රූප ඡායාව පිළිබඳව වෙන්කොට හඳුනගන්න. රූපය කියන්නේ මොකක්ද දන්නවා එතකොට. රූපය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවා. රූපය නැති වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඊළඟට රූප නිරෝධය කරන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාවික මාර්ගය. අපි මේ ආර්ය ශ්‍රාවික මාර්ගයට පිවිසෙන්නයි උත්සාහයේ මහන්සිය. ඊළඟට දැනගන්න ඕන රූපේ ආස්වාදේ රූපේ ආදීනෝය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මහණෙනි මේ රූපේ ආස්වාදයක් නොතිබුණා නම් මේ ලෝකෙ මේ තරම් මේ රූපයට ඇලුම් කරන්නේ නැහැ, ප්‍රිය කරන්නේ නැහැ. රූපේ යම් ආස්වාදයක් ඇති නිසාමයි මේ ලෝකේ හැම කෙනෙක්ම රූපයට ඇලුම් කරන්නේ, ප්‍රිය කරන්නේ. මේ ලෝකයේ රූපේ යම් ආදීනවයක් නොතිබුණා නම් ලෝක කවුරුවත් රූපෙන් මිදෙන්න උවමනාවක්වත් නැහැ, උවමනාවක් නැහැ රූපෙන් මිදෙන්න හොයන්නේ නැහැ. රූපේ ආස්වාදයක් තියෙනවා වගේම මහණෙනි රූපේ ආදීනෝයකුත් තියෙනවා. ඔන්න අපි හුඟක් දැනුවත් වෙන්න ඕන මේ ආස්වාද ආදීනෝ දෙක කියන කරුණ ගැන. ආස්වාද ආදීනෝ දෙක. එතකොට හමු වෙන යම් අරමුණක රූපයක ආස්වාදයක් නැතුව නොවේ. යම් යම් රූපාදී අරමුණු ලැබුණාම සතුටක් සොම්නසක් උපදින බවක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ සතුට සොම්නස ගෙන දෙන රූපයේම ඒ කැමති ආකාරයෙන් නොපවතිනවා නම් විපරිණාමයට, දුක් වූ ස්වභාවයට, අනිත්‍ය ස්වභාවයට පෙරලෙනවා නම් ඒ සැපගෙන දුනු අරමුණම යම් මොහොතක දුකද උදා කර දෙනවා නම් එබඳු ආදීනවයක් ඇති බවත් අපි කල්පනා කරන්න ඕන. අපිට මේ ලෝකයේ දරුවෝ සැපතක් ලැබිච්ච වෙලාවේ අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට හරිම සුන්දර අත්දැකීමක්, මහා සතුටක්, තාජ්ජයක් ලැබුවා වගේ දැනෙන්නට ඇති. නමුත් ඒ ආස්වාදය කොච්චරනම් ආදීනව ජීවිතේ උදා කරලා දීලා තියෙනවද? එදා ඒ දැනුණු ආස්වාදයේ වගේ 10000 ගුණයක ආදීනවයක් ජීවිතයට ලං කරලා දීලා නැද්ද? ඒ ආස්වාද ජනක රූපය. අපි ආස්වාදයේ තරමයි ආදීනවයේ තරමයි සසඳා ගලපා බැලුවොත් අපි කාට කාටත් පේනවා ආස්වාදයි කියලා දැනුණු යම් රූපයක ආදීනවයේ බොහෝමයි කියලා. ආදරයෙන් ලං කරගත්ත හැම රූපයක්ම තිබූ ආකාරයෙන්, කැමති ආකාරයෙන් නොපවතිනකොට, වෙනස් වෙනකොට දුක, වේදනාව, බය, කම්පනය ජීවිතයට නිරායාසයෙන් ගලාගෙන ආවා. එනිසා අපි රූප පිළිබඳව ආස්වාදේ වගේම ආදීන වේගෙනත් ගැඹුරින් විමසන්නට ඕන. මතු පිටින් බැලුවාම යමක් ලක්ෂණයි, සුන්දරයි, මතු පිටින් පේන ස්වરૂපය හරි ලක්ෂණයි, ඒත් ඒ සුන්දර බව ඇතුළත ඇද්දෝ කියලා විමර්ශනයකට බලන්නට ඕන. එදා මාගන්ධියා කියලා කිව්වේ මහරජවරු පවා, රාජකුමාරවරු පවා සටනක් කරලා හරි ඒ තමන් සතු කරගන්න කැමති වෙච්ච රූපය. බොහෝම ලොකු ඉල්ලුමක් තිබෙච්ච රූපයක්, ලොකු ආස්වාදයක් දැනුණු රූපයක්. එබඳු ආස්වාද ජනක රූපය බුදුරජාණන් වහන්සේට විවාහ කරලා දෙන්න හැදුව මාගන්ධියගේ අම්මයි තාත්තයි. මගේ දුවටම ගැළපෙන රූප ස්වභාවයෙන් යුක්ත පුරුෂයෙක් ලැබුණා කියලා දුව විවාහ කර දෙන්නට සරසවාගෙන ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ නව දොරකින් අසුචි වැදිරෙන මේ කය හරියට අසුචි කලයක් වගේ. එබඳු අසුචි ගොඩක් අතින් තබා පයින්වත් ස්පර්ශ කරන්නට අකමැති බව උන්වහන්සේ මතක් කළා. ලෝකිත ආස්වාදයේ පෙනුණා. බුදුරජාණන් වහන්සේට ඇතුළත පෙනුණා. මතු පිට ඕන කෙනෙකුට කෙනෙන ස්වභාවයේ එහෙමමයි. හැබැයි ඒක විනිවිද දැකීමේ හැකියාව හැමෝටම නැහැ. දැන් අපේ මනස ඒ තරමට හදන්නට ඕන. අපි දන්නවා එක්ස්රේ යන්ත්‍රයක් එක්ස්රේ යන්ත්‍රයක් ළඟට ගියාම අපි මතු පිට ස්වභාවය පෙනෙන්නේ නැහැ. ඇතුළත ස්වභාවයට කඩු. මේ සියල්ල විනිවිද දක්වනවා අපිට. අපි ස්කෑන් යන්ත්‍රයක් ළඟට ගියොත් ඒ රළු ස්වභාවයද නැහැ. ඊටත් වඩා සියුම් බෙදීම් වලට ලක් කරලා ඒ අපිට දැర్శණය කරලා දෙනවා. මෙන්න මේ වගේ අපි සාමාන්‍ය පියවිය හැට අපට පේන ස්වභාවයට වඩා වෙනස් තරමක් දුරට හෝ අසුභකමට හානි රූපයේ පිළිබඳව යමක් සොයන්න විමසිලිමත් වෙච්ච කෙනාට ලෝකේ ලස්සනයි සුන්දරයි කියලා දකින අරමුණ සැබෑ ස්වභාවය දකින්නට ලැබෙනවා. මිහින්තලේ ඉඳලා වැඩම කළ සාමීන් වහන්සේට වනදහනේදී හමුණු කාන්තාව උන්වහන්සේට පෙනුන යටසකිල්ලක් ඇදීට අන්න උන්වහන්සේගේ මනස එක්ස්රේ යන්ත්‍රයක ප්‍රමාණයට උන්වහන්සේ මනස වඩාගෙන තිබුණා. මේ මනස තවදුරටත් වැඩුණාම මේ ආත්ම පුද්ගල ස්වභාවයේ සම්පූර්ණයෙන්ම මෙකිලා ධාතුවක් පමණක් ඇත්තේ කියන නුවණ දක්වා අවබෝධය දක්වා වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි රූපේ පිළිබඳව ආස්වාද ආදීනව පිළිබඳව ටික ටික හොයන්න ඕන. කායගත සතියට අයිති කමටහන් අසුභ භාවනාව ඒ දෙතිස් කුණප භාවනාව ඊළඟට ධාතු මනසිකාරය ඒ වගේම නව සිවතික භාවනාව මේ කයට මොකක්ද වෙන්නේ කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ විමසනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණනි ඉතා උස්න වූද ඉතා මිටි නොවූද ඉතා රතු නොවූද ඉතා කළු නොවූද ඉතා මහත් නොවූද ඉතා කෙට්ටුද නොවූද රූපත් රූම සත්‍රිය කන්‍යාවක් බ්‍රාහ්මණ කන්‍යාවක් දකි උදමහණෙනි ඒ ලස්සන සුන්දර කාන්තාවක් දකි උද මහණනි ඒ කාන්තාව 80 වයසකම වාගිලා ඒ 80 වයසකම වාගිය කල්ලි ඒ නැගණිය දකි උද දැන් ඇස් ගිලිලා කොණ්ඩෙ සිදු වෙලා හම රැලි වැටිලා කොණ්ඩ නැමිලා ඇස් පේන්නේ නේ කන් ඇහෙන්නේ නේ හැරමිටියක වාරුවෙන් යනවා. 90 වයසේ වයසත් ඉක්මවා ගිය කල්ලි ඒ නැගණිය දකි උද මල මුත්‍රා ගුඩේ වැටිලා නැගිට ගන්න විදිහක් නැතුව ඇවිද ගන්න විදිහක් නැතුව තව කෙනෙකුගේ පිටක් පිළිසරණක් නැතුව හිස කෙලින් කර ගන්නවා වතුරු පොදක් දී ගන්නවත් නොහැකිව ලෙඩ ඇඳ මත වැටි සිටින නැගණිය දකි උද උන්වහන්සේ ආස්වාද ආදීන වේට පරිවර්තනය වෙන හැටි පෙන්වනවා. ඒ මියගොස් සෝනේ දමූ කල්හි දිනක් දෙකක් ගිය කල්හි නිල්වන් පැහැයට සැරි ඉදිමි සරව ගලන ඕජස් ගලන මලමිනියක් තකි උදමහනෙමි. තවදුරටත් ඒ ඉදිමි නිල්වි පුපුරා යමින් පණුවන් මතුවෙමින් පණු කැදලි මතුවෙමින් පණුවන් විසින් කාදබන ඒ මලල සිරුර දකි උදමහනෙමි. නරියන් ආ බල්ලන් ආදී සතුන් විසින් තන තන කාදමන ලද දදමන ලද මස් වැදඩි වලින් ඇට කැබලි වලින් යුක්ත ඒ සොහොනේ තිබෙන පණුවන්ගෙන් ගැවිසගත් ඒ මලමිනිය දකිවිද මෙසේ උන්වහන්සේ මලමිනිය දවසින් දවස වෙනස් වෙලා ඇටකටු ගොඩක් බවට ඇටකටු දිරාපත් වෙන හැටි දකින්නට සලස්වන උන්වහන්සේ අන්න උන්වහන්සේ අපට කියලා දෙනවා අර ලස්සන සුන්දර ආස්වාද ජනක රූපය වුවත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධර්මා මෙන්න මේ වගේ විපරිණාම ධර්මතාවයකට පත් වෙනවා. දැන් අපි ආස්වාදේති සතුට වෙනවා. ඒ සතුටෙන් ඒ රූපයේ දැඩි කොට ග්‍රහණය කොට තිබුණොත් මේ දිරන්නේ නැතුව ලෙඩ වෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව පවතින රූපයක් නෑ. ඒක වෙනස් වෙනකොට ආසාදයට වඩා වැඩි ආදීනෝයක් විඳින්න වෙනවා. හෙන්සයි අපි නිස්සරණය හොයන්නේ යම් කෙනෙකු රූපේ ආසාද ආදීනව දෙක තේරුම් ගත්තට පස්සේ රූපයෙන් මිදෙන්න ඕන කියන කැමැත්ත උපදින්නේ. ආස්වාද ආදීනවක දෙක තේරුම් ගන්න ඕන. විස සහිත කේක් කැබැල්ලක් වගේ කියලා කියනවා. අයිසින් කරලා ලස්සනට කේක් කැබැල්ලක් තියෙනවා. රසයි සුවඳයි. හැබැයි විස ගතියක් ඇතුළත සැඟවිලා තියෙනවා. පේන්නේ නැහැ. කෑවොත් ඒ විස ගතිය මරණය හෝ මරණාසන්න දුකකට යොමු කරනවා. එනිසා මේ ආස්වාදයේ තුල අපට පෙනෙන ස්වභාවයේ කැබැල්ල වගේ සැඟවී ඇති ගුණයයි ආදීනවය මේ දෙක හොඳින් විමසලා බලපු කෙනාට මේකෙන් නිදෙන්න ඕන වෙනවා. යං රූපං චන්දරාග විනියෝ චන්දරාග පහනං අතිදං රූපස් නිස්සරණ රූපේ නිස්සරණය වෙනවා. මෙන්න මේ රූපයේ පිළිබඳව තියෙන චන්දරාගයේ දුරු කිරීම. කොහොමද රූපයට තියෙන චන්දරාගයේ උපාදානිය දුරු කරන්නේ? ගන්න දුරු කරන ප්‍රතිපදාව වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා එවං රූපං අභිඤ්ඤාය එවං රූප සමුදයං අභිඤ්ඤාය එවං රූප නිරෝධං අභිඤ්ඤාය එවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූපස්ස අස්සාදං අභිඤ්ඤාය රූපස්ස ආදීනවං අභිඤ්ඤාය රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ඔන්න සුපටිපන්න පුද්ගලයා කවුද කියලා පෙන්නනවා මෙතන. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. කාටද සුපටිපන්න කියලා කියන්නේ? යම් කෙනෙකු රූපේ කියන්නේ මොකක්ද කියලා දැනගෙන රූපේ ඇතිවෙන්නේ කොහොමද රූපේ නැතිවන්නේ කොහොමද කියලා දන්න, රූපේ නිරෝධ කරන පිළිවෙත දන්න, රූපේ ආස්වාදයේ ආදීනවයේ නිස්සරණය දන්න, ඒ ටික දැනගෙන රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා රූපේ කලකිරීම පිණිස නොයැලීම පිණිස නිරෝධය පිණිස යම් කෙනෙකු ප්‍රතිපදාවක් හැටියට ඇසුරු කරයි නම් නිරෝධාය පටිපන්නා එබඳු ප්‍රතිපදාවකට පැමුණේද අන්න ඔහුව හඳුන්වනවා සුපටිපන්නා තේ සුපටිපන්නා. ඔහු සුපටිපන්නයි. යේ සුපටිපන්නා යමෙකු සුපටිපන්නද තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. මෙන්න මේ ධර්ම විනේහි පිහිටා සිටින කෙනෙක්ය, ආර්ය භාවයට පෙමුණුණු කෙනෙක්ය කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එහෙනම් දැන් අපිටත් ඒ ආර්ය භාවයට පැමිණෙන්න නම්, සුපටිපන්න කියන ඒ ආර්ය ගුණේ යුක්ත වෙන්න නම්, අපි රූපාදී ස්කන්ධයන්හි නිර්වේදය කලකිරීම පිණිස, විරාගය නොයැලීම පිණිස, නිරෝධය නිවීම පිණිස පිළිපදින්නට ඕන, කටයුතු කරන්නට ඕන. දැන් මෙන්න මේ කටයුත්තේ යෙදෙනවා නම් නිසකවම ඔබට ඔබ පිළිබඳව සැකයක් නැහැ. සුපටිපන්න ප්‍රතිපදාවට ප්‍රමුණාද නැද්ද කියලා තීරණය කරන්න. දැන් බලන්න අපි කොතනින්ද රූපේ නිරුද්ධ කරන්න පුළුවන් ප්‍රතිපදාව. රූපේ නිරෝධ කරන්නේ කොතනින්ද? හැබැයි අපිට එක අඩුවක් තියෙනවා. ඇයි අපි රූපේ නිරෝධ කරන්නේ කියන, නිරෝධය කරන්නේ රූපේ අතහරින්න ඕන මොකටද කියන අවබෝධය තාම පිරිලා නැහැ. ඒ කියන්නේ ආස්වාද ආදීනව දෙක තාම දැනුම මදි. ඒ නිසායි තාමත් අර ඡායාවේදී රැවටි රැවටි රූපේම පතන්නේ, රූපේම හොයන්නේ. ඒක ආස්වාදයට ඇති බැඳීම නිසා. ඒ ආස්වාදයෙන් බැඳුණු නිසායි, පතන නිසායි, හොයන නිසායි අර යන්තමට ඡායාවක් පේනකොටත් රූපේ පිළිබඳවම ආස්වාද ජනක හැඟීමක් පහළ කරගන්නේ. නන්දි සතුටු වෙන්නේ, අභිවදති හොඳයි කියන්නේ, දැසගන්නේ, අජ්ජෝසායතිත්‍ත්‍ති. මේ නිසා අපි මෙතනින් ඇතුළතින් ආධ්‍යාත්මයෙන් අර ඡායාව, මිරිඟුව, නිමිත්ත, සටහන කියලා අපි හඳුන්ව පුතෙනින් මිදෙන්න උත්සාහවත් වෙන ගමන් අපිට කළ යුතු තවත් ප්‍රතිපදාවක් පෙන්වනවා මේ සූත්‍රය තුළ. මොකක්ද? දැන් අපි විමසිලිමත් වෙන්න ඕන. සැබවින්ම අපට දැන් සැකයක් නැහැ. නිසකයි මේ ඡායාවක්මයි හිතේ උපන්දේටමයි රැවටෙන්නේ කියන එක. ඇයි අපි රැවටෙන්නේ? ඇයි අපි මුලා වෙන්නේ? ඊළඟට විතර්ක කරන්න ඕන, හොයන්න ඕන. මේ පෙනෙන ඡායාවෙත්, මේ පෙනෙන සටහනෙත් අපි රැවටිලා අල්ලන්න යන්නේ රූපයයි. රූපේ අල්ලන්න යන්නේ ඇයි? රූපේ තාම ආස්වාද ජනකයි කියලා පේන්නේ, රූපේ සුන්දරයි කියලා පේනවා, රූපේ මధుරයි කියලා පේනවා. එනිසා මෙන්න මේ චන්දරාගය දුරු කරගන්නත් ඕන. මෙතන මුලා නොවි ඉන්න පුළුවන් වෙනවා. ඒ පැත්තත් එකතු කරගත්තාම අන්න එතකොට සමත විපස්සනා වෙනවා. අර ඇතුළතින් මුලා වෙන තැන දකින්න බව විපස්සනා වෙනවා. ඊළඟට අපි මෙතනින් රැවටිලා මේ අල්ලගන්න රූපය ආස්වාදයි කියලා සතුටෙන් ප්‍රාර්ථනා කරලා සතුටු වෙලා බැසගන්න රූපය මෙන්න මේ බඳු දිරණ ලෙඩ වෙන, කුණු වෙන, මැරෙන, පණුවන් වහන, සතුන් විසින් කාදමන, ඇටකටු ගොඩක් දක්වා වෙනස් වෙලා යන, විපරිණාමයට පත් වෙලා යන මේ රූපයේ පිළිබඳව නැවත නැවත හිතන්න, විමසන්නටත් ඕන. එතකොට අපි සමත මේ වශයෙන් කෙලෙස් සමනය කරනවා. දැන් යම් වෙලාවක සිතේ උපදින්නේ මේ ඡායාවය, මේ සතහනය, මේ නිමිත්තය කියලා හඳුනගත්තොත්, අපි ඊයේ නිදර්ශන වශයෙන් රෝස මලක්, නෙළුම් මලක්, පිච්ච මලක්, අරලිය මලක්, දාස් මලක්, අර සටහන් නිමිති අරගෙන බැලුවා වගේම දැන් හොඳට බැලුවොත් අපට පේනවා තේන්නේ මෙබඳු ධර්මතාවයක්. එහෙත් අපේ සංහාව, අපේ ආශාව උපදින්නේ කුමක් පිළිබඳවද? රූපයක් පිළිබඳව. එහෙනම් අපි ළඟ තාම රූපේ චන්දරාගය තියෙනවා. දැන් නිස්සරණය සඳහා රූපේ චන්දරාගය දුරු කරන්න ඕන. ඊතර වෙන්න නම් රූපේ චන්දරාගය දුරු කරන්න. රූපේ චන්දරාගය දුරු කරන්න නම් අපි ඒ සුන්දරයි සපයි කියලා මේ ඡායාවට ඇවිදලා අල්ලන්න හදන රූපේ ඇත්ත ඇතිසැතියෙන් විමසන්න ඕන. ඇතිසැතියෙන් විමසන්න ඕන. ඒක තමයි කායානුපස්සනාවේ අසුභ භාවනාව කියන්නේ. අපි මලක් පූජා කරන වෙලාවේ පවා මේ යථාර්ථය අපි පූජා කරන ගාථාව කියවුණා. පුප්පන් මිලා යාති යථායි ධම්මේ. බුදු හිමිපා මුල තැබූ මේ මල මැල වෙල යනවා, පර වෙල යනවා. දැන් මේ මල හරි ලස්සනයි. දැන් වර්ණයෙන් හොඳයි, සුසංතහන. ගන්ධය හොඳයි, සුවඳයි. වන්නේන පිසුවන්න, ගන්ධේන පිසුගන්ධා, සංධානේන පිසුසංධාන. එහෙත් කිප්පමේව වහාම දුග්ගන්ධං දුස්සංධාන අනිච්චතං පාපුනිස්සති. සතහන වෙනස් වෙනවා, ගඳ ගන්න දෙයක් බවට විපරිණාමයට මේ මලපත් වෙනවා. ඒ බුදු හිමිපා මුල තිබූ මල මේ ස්වභාවයට පත් වෙන බව බලලා ඊළඟට අපි බලනවා, විනිවිද බලනවා ශරීරයේ දිහායි දිහා. කොහොමද පුප්පා මිලා යති යථායි ධම්මේ කායෝ තථා යති විනාශ භව. අනේ මේ කයත් මේ වගේම මැලවෙනව නේද, මේ වගේම පරවෙනව නේද, මේ වගේම කුණු වෙනව නේද, මේ වගේම මිය යනව නේද කියලා කයි දිහා බලනවා. අපිට මලක් පූජා කරන තැන ඉඳලම හුරු කරලා තියෙනවා මේ යථාර්ථයේ මේ දර්ශනේ බලන්න, පුරුදු කරන්න. දැන් අපිට විශේෂයෙන් මේ අවශ්‍යතාවය දැනිලා තියෙනවා. මෙතනින් මේ ඡායාවට පවා රැවටිලා අපේ රාගය රූප රාගය, අපේ ඡන්දය රූප ඡන්දය, රූපය පිළිබඳව එකමැත්ත උපදින්නේ. එනිසා දැන් මේ ඇතුළතින් මුලාව වළක්වා ගන්න හදනවා වගේම ඒ සමානම උත්සාහයක් රූපේ ඇත්ත ඇතිසැතියෙන් හොයන්න විමසන්නත් පුරුදු කළොත් අපි එතන ඇත්ත දැනගත්තාම දැනගන්න මෙතන සිදුවෙන ඒ චන්ද්‍රාගයේ දුරු වෙන්න ඇතුළත මුලාව මේ තරම් බලවත් වෙන්නේ නැහැ. මේ තරම් වේගයෙන් මුලා වෙලා උපාදානයට එන්නේ නැහැ. එතන කිසියම් පාලනයක්, හික්මීමක්, සමතයක්, සමාධියක් ඒ තුනත් ගොඩ නැගෙනවා. එනිසා සමාධිය පිණිස, සිත සමනය කර ගැනීම පිණිස, හිත ඉක්මවා ගැනීම පිණිස මේ රූපාදී ස්කන්ධයන්හි යථාර්ථය විමසමින් වන කටයුතු කළොත් රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේසු පටිපන්නා ඔන්න සුපටිපන්න භාවයටපත් වෙනවා. ඒ කියන්නේ සුපටිපන්න කියලා කියන්නේ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සමූහයාගේ ගණයට කොටසට ලැබුණා වෙනවා. එහෙනම් දැන් මේක නිකම්ම කලකිරීම පිණිස කටයුතු කරලා බෑ. දැන් ලෝකෙ හැමෝම බුදුදහමේ, හින්දු ධර්මයේ, වෙනත් ධර්මවල මේ අසුභ කමඨාන, අසුභ භාවනාව තියෙනවා. වඩන්න පුළුවන් කෙසලොම් නියදත් සම්මස්නහර වතේ. දැන් මෙන්න මේ සුපටිපන්න ප්‍රතිපදාවට ආපු කෙනා ඒ අනිත්‍යය වඩන විදිහට වඩනවා නෙමෙයි. ඊට වඩා වෙනස්. මොකක්ද වෙනස? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමය. විවේකයේ ඇසුරුකොට, විරාගයේ ඇසුරුකොට, නිරෝධයේ ඇසුරුකොට නිවනට නැමුණක් කොටයි මේ කායાનුපස්සනා වඩන්නේ. අර වඩන කෙනයි මේ වඩන කෙනාගේ වෙනස මොකක්ද? අපි දැන් හඳුනගෙන තියෙනවා රැවටෙන්නේ කොතනද, අවිද්‍යාව කොතනටද, මුලාව කොතනද කියලා. දැන් හඳුනගත්තට මොකද? මෙතන නොරැවටි ඉන්න තාම සමත් නැහැ. ඡායා මාත්‍රයට රැවටෙනවා. දැන් අපිට මේ රැවටීම දුර කර ගැනීම පිණිස ඊට උපකාර පිණිසයි අපි කය දිහා බලන්නේ සම්මතයෙන්. එතකොට අන්න විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාම. නිවන විවේකයේ ඇසුරුකොට, විරාගයේ ඇසුරුකොට, නිරෝධයේ ඇසුරුකොට නිවනක් නිවනට නැමුණක්කොට රූපේ ඇත්ත විමසනවා. දැන් ලෝකයේ මේ කිසිදු දහමක් නොදන්න කෙනෙකුට කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වගු ගඩු ආදී කියලා මේ අසුම කමටහන වඩන්න පුළුවන්. නමුත් එයාගේ මේක වඩන්නේ මොකටද, කොතනට උපකාර පිණිසද කියලා දැක්මක් නැහැ. ඒ නිසා ඒ කමටහනේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාමින් කියන මේ දහම් පරියාය නැහැ. අපි දැන් අද ඉඳලා මේ කාය අනුව අසුභයේ වඩනව නම් වඩන්නේ. දැන් අපි හොඳටම දන්නවා අපිට රූපේ හමු වෙන්නේ නේ, රූපේ අපට හමු වෙන එකක් නෙමෙයි. නමුත් අපි තාම මේ ඡායාවේ රැවටිලා තාම රූප රාගයෙන් යුක්තයි අපි. රූපේ චන්ද රාගය තාම තියෙනවා. එහෙනම් දුරු කරගන්න රූප චන්ද රාගයේ රූපයෙන්ම මිදෙන්න ඕන, සපුරා මිදෙන්න ඕන තැන දැන් හඳුනගෙන තියෙනවා. නමුත් එතනින් මිදීම පිණිස, එතනින් මිදෙන්න පුළුවන් වෙන්නේ තවදුරටත් මේ රූපේ ඇත්ත ඇති සැටියෙන් විමසීමෙන්මයි. ඒ නිසා රූපයට තියෙන චන්දරාගය දුරු කර ගැනීම පිණිස, ස්නේහය දුරු කර ගැනීම පිණිස රූපේ ඇති ආදීනවය යථාර්ථය සම්මතයට සමතයට පැමිණ නැවත නැවත විමසන්නට වන. දැන් කවුරුවත් හිතුවොත් අපට රූපේ හමු වෙන්නේ නැහැ, ඡායාමයි හමු වෙන්නේ, රූපේ අරමුණු කරන්නත් බෑ, දකින්නත් බෑ, ඒ නිසා රූපේ දිහා බලන්න ඕනේ නැහැ කියලා, මේ ඇතුළතින්ම සියල්ල කරගන්න හැදුවොත් සම්පූර්ණ වෙන්නේ නෑ ඒක. මොකද අපි ඉන්න පදනම මත තාම අපිට රූපේ උපාදානයි. රූපේට තණ්හාව හට ගන්නවා. රූපේ තණ්හාව උපදිනවා. ඒ නිසා දැන් අපි මේ පෙනෙන ඡායාව දකිනකොටම රූපේ ගැනයි සිහි වෙන්නේ, රූපේ ගැනයි සතුටු වෙන්නේ, රූපය පිළිබඳවයි අරමුණට යන්නේ. මේක ඇත්ත. එහෙනම් මේ ඇත්ත තුල අපි තේරුම් ගන්න ඕන මොකද්ද? මේ ඡායාව දකිනකොට රූපයට හිත යන්නේ එහෙට තියෙන බලවත් කැමැත්ත නිසා. හාන්දමක් වගේ හිත ඇදෙනවා. එහෙනම් දැන් මෙතනත් මේ මුලාව දුරු කරගන්න උපකාර වෙනවා එහෙට තියෙන ඇල්ම අඩු කරගත්තොත්. එහෙනම් ඒක අඩු කරගන්න නම් අපි රූපේහි යථා ස්වභාවය විමසන්න වෙනවා. අන්න ඒ සඳහා මෙනෙහි කරන්න වෙනවා දෙතිස් කුණක වශයෙන් ධාතු අනුසකාරය. ඒ වගේම මේ කය මෙලෙහිලා කාගවත් ඇහැට නොගැටුනොත් මොන වගේ ස්වභාවයකට පත්වේවිද? දවසක් දෙකක් තිබිලා ඉදිමිලා නිල් වෙලා ඇස්වලින් කට දෙකුනේ නාසයෙන් කන් වලින් ඕජස්තල නැහැටි ඊළඟට තව දවසක් කමාරක් තියෙනකොට මේ කටෙන් නහයෙන් ඇස් වලින් පණු පෙදලි මතුවෙන හැටි. එක එක වර්ණේ පණුවන් ඇවිල්ලා මේ කය පාදවන හැටි. ඒ දැනෙන ගඳට එන බල්ලන්, හිවලුන්, ලිහිණින් ආදී විවිධ පානක જાතීන් විවිධ සතුන් කාකේවා කජ්ජමානං කුලලේවා කජ්ජමානං විජ්ජේවා කජ්ජමානං සූපානේවා කජ්ජමානං ආදී වශයෙන් තියෙන සතිපට්ඨාන සූත්‍රයේ එන මේ නානා විද සතුන් ඇවිල්ලා මේක කාලා දාන හැටි හරියට වැලගෙඩියක් කොස් ගෙඩියකට කපුටෙක් කොටනවා වගේ මූණ උඩින් වාඩි වෙලා කපුටෙ එහෙට කොට කොට පණුව මාස් ඇහිඳෙන්නේ කන හැටි සත්තු ඇවිල්ලා තනින් තනින් කාගෙන හපාගෙන ඔවුනොවුන් කාගන්නේ මේ ආහාරය. දැන් අපි මෙතෙක් කාලයක් මේකට ආහාර හෙව්වා. බාහිරෙන් ආහාර හොය හොය මේ කයමම වගේ කීතිය පෝෂණය කළා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අර සතුන්ට ආහාරයක් කළා නේද? මෙතෙක් කාලයක් මේකට ආහාර හෙව්වා අපි. දැන් මේ කයම ආහාරයක් වෙලන් සතුන්ට. ඔවුන් මුදුරා කමින් පොර කමින් කා කොටා ගනිමින් මේ කැලි කැලි වලට ඇද ගනිමින් එදදා මස් තනින් තන ඇද දමමින් අක්පා ගැලවිලා හිස කබල ගැලවිලා ඇටකටු ගැලවිලා තන තන මස් වැඩි සහිතව තියෙන හැටි කපුටන් විසින් මේවා තන තන විසිරෙන හැටි ඒ විසිරිච්ච ලේ මස් තවරුණු ඇටකටු විසිරුණු ඒ මලමිණිය ස්වභාවය අනේ මේ බඳු ස්වභාවයකට මේ කයපත් වෙනව නේද? තව දුරටත් මේක තිබුණොත් නිලේ මස් වියලිලා, සීදිලා වියලිලා සුදු පාටයට කටු ටිකක් පතුවේ. ඒ ඇටකටු ටිකක් තව ටික දවසක් තිබිලා මහ පොළොවට දිරාපත් වෙනව නේද? මේ බඳු ස්වභාවයකට යනව නේද? මේ ඇට සැකිල්ලකට ස්වභාවය මේ වගේ මලමිණීක ස්වභාවය පණුවන්ගෙන් පිරුම සතුන් කා දමන ඉදිමී නිල්වේගිය මලමිණීක ස්වභාවයට පත් වෙනවා. ජීවත් වෙලා ඉඳද්දිත් මේ ඇතුළත තියෙන මේ බඳු අසුභ අසාර දුගඳ පිළිකුල් දේ නේද? මේ ඇටකටු ගොඩක් නේද තියෙන්නේ කියලා අර මලමිණීක අවසානයේ අපි දකින ඇටසකෙල්ලක ස්වභාවය දැන් සජීවී කයෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් නම් දර්ශනය කරගන්න පුළුවන් නම් මේ වාඩි වෙලා ඉන්න ගමන් අපිට හිතා ගන්න පුළුවන් මේ ඇට සැකිල්ලක පවතින ආකාරය. ඇවිදින ගමන් මෙනෙහි කරනවා මේ කිමේ ඇට සැකිල්ලක් යන බව. ඇට සැකිල්ලක්ම පවතින බව අටි සංඥාව පුරුදු කරනවා. අන්න එතකොට රූපයේ පිළිබඳව සියන ආස්වාදයේ චන්දරාගී දුරු වෙන්න ගන්නවා. දැන් අර මිහින්තලේ ඉඳලා වැඩි සාමුද්‍රුවන්ට අර ලස්සන කාන්තාව පෙනෙනකොටම උන්වහන්සේට පුළුවන් වුණේ උන්වහන්සේට පෙනුනේ ඇට සැකිල්ල. අන්න අපටත් පේනවා ආස්වාද ජනක රූපේ පවා සැබෑව සොයා ගන්න විමස ගන්න දකින්න. එතකොට අපි මතු පිටින් රැවටෙන්නෙත් නෑ මුලා වෙන්නෙත් නෑ. ඒ මතු පිටින් නොරැවටෙනවා මුලා නොවෙනවා වගේ ලස්සනයි කියලා ලෝකයා රැවටෙන දේ ඇත්ත මෙබඳුයි නේද? මේ මතු පිටින් මේ සිතුවම් කරලා තිබුණාද හැඩ වැඩ කරලා තිබුණාට ඇතුළත ස්වභාවය මෙබඳු නේද කියලා විනිවිද පේන්න ගන්නවා. අර එක්ස්රේ යන්ත්‍රයකට එක්ස්රේ ස්කෑන් යන්ත්‍රයකට යමක් හමු වුණා වගේ විනිවිද පේන්න ගන්නවා. මතු පිට තියෙන චන්දරාගය ටික ටික දුර වෙන්න ගන්නවා. එතකොට රූපය ගැන පැතීම, රූපය ගැන සෙවීම අඩු වෙනවා. එතන අඩු වෙනවා කියලා කියන්නේ අර ඡායාවේ සංඥාවේ නිරුඟුවේ අපි අර සිතෙන් දකින සටහනේදී රූපේ අරමුණු කරගන්න රූපයට උපදින කැමැත්ත උපාදානය අඩු වෙන ගන්නවා. එතන මුලාව දුරු කරගන්න පුළුවන් වෙනවා ලේසියෙන්. එතන කෙලෙස් සිඳෙනවා. එතන අවිද්‍යාව ටික ටික දුරු වෙන ගන්නවා. චන්දරාගය දුරු වෙන ගන්නවා එතනින්. අන්න එතනට ලොකු උපකාරයක් ලැබෙනවා මෙන්න මේ නුවණ ඇතුව. හැබැයි නිකම් වඩලා බෑ. මේ නුවණ ඇතුව මෙන්න මෙතනට උපකාර පිණිසයි මේ නිදෙන්න තියෙන එකම තැන මෙතනයි. මෙතන මේ ඇත්ත දකින්න බැහැ රූපේට මේ කැමැත්ත තියෙනකම්. ඒ නිසා රූපේ චන්දරාගයේ දුරු කිරීම සඳහා මෙසේ ඇත්ත ඇති සැටියෙන් විමසමි. ඒ අතරතර මනෝමය ඡායාව දර්ශනය තුල නොරැවටීනත් උත්සාහ කරනවා. තමන්ටම තේරෙනවා, තමන්ට වැටහෙනවා අද එතන අරමුණක් බලන්න බැරිව මුලාවට පත් වෙන බවක හිටියත් කය පිළිබඳව ඇත්ත විමසන්න විමසන්න එතන සිදුවෙන මුලාව අවම වෙන්න ගන්නවා. හොඳින් අරමුණ දැర్శණය කරගන්න පුළුවන් වෙනවා. පෙනෙන දේ ඇත්ත දකින්න පුළුවන්. ඔන්න කෙලස් ඉනි නිවා ගන්න තියෙන තවත් ක්‍රමයක්. එනිසා දැන් අපි අර සමතේ හැටියට, සමාධියේ හැටියට නිමිත්ත සටහන සලකුණු කරගත්තා වගේම ඒහා සමානවම තවත් කරන්න පුළුවන් උපක්‍රමයක් තමයි අර කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥාව දුරු කරලා, කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කරලා අකුසලයේ දුරු කරන්න පුළුවන් අපිට ඒ කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා වෙනුවට මේ අසුභ සංඥාව හිතට ගත්තාම, අට්ටි සංඥාව හිතට ගත්තොත් අර ආනාපාන සතියේට ප්‍රථම අපි අර සති නිමිත්ත ගත්තා වගේම කෙනෙකුට ඒ වගේම බොහොම පහසුවෙන් මේ අට්ටි සංඥාව, අසුභ සංඥාව හිතට ගන්න පුළුවන්. අර රූප නන්දාව, බුදුහාමුදුරන්ගේ සහෝදරයා රූපය පිළිබඳව බොහොම මානයෙන් සිටි කෙනෙක්, උමතුව සිටි කෙනෙක්, බුදුහාමුදුරු රූපේ ආදීනව ගැන කියනවා කියලා බුදුහාමුදුරන්ගේ මනහන්නවත් ගියේ නෑ. පස්සේ දවසක කොහොම හරි මේ ජේතවනාරාමේ හරි ලස්සන තැනක් කියලා ආරංචි වෙලා උන්වහන්සේ වැඩින්න ආරාමයේ බලන්න ගියා. ලක්ෂණ විසිතුරු මල් උයන් වතු මැදින් ඒ තුරු වදුලෙන් සෙවන දුන්න ඒ ආරාම භූමියේ ලක්ෂණ අසිරිය සුන්දර බලමින් ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් ක්‍රෝවික නාදයෙන් බණ කියන හඬ ඇහුණා. ටිකක් ඈතින් ඉඳගෙන හරි මේ දර්ශනය බලන්න ඕන කියලා ළඟට ගියේ, කිට්ටුවට ගියේ. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා එන බව. බුදුරජාණන් වහන්සේ අරිස්ථානයක් පෑවා. වහන්සේ ප්‍රතිහාරයක් පෑවා. අන් දන් සභා මණ්ඩපයේ හිටිය අන් කිසියෙකුට පෙනෙන්නේ නැහැ. රූපනන්දාවට විතරක් පෙනෙනවා. බුදුහාමුදුරුවන්ට බොහෝම සොළොස් වියේ යෞවන යතිසේන් සුන්දර කාන්තාවන් දෙපළක් බුදුහාමුදුරුවන්ට පවන් සලනවා. රූපනන්දාව පුදුමයට පත්වන මම මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ බුදුහාමුදුරුවෝ කාන්තාවන්ට අකමැතියි කියලා. බුදුහාමුදුරුවෝ රූපයට නිග්‍රහ කරනවා කියලා ඒක දැනගෙන හිටියේ. අර ලස්සන සුන්දර කාන්තාව දෙන්නෙක් බුදුහාමුදුරුවන්ගේ පිටපස්සෙන් ඉන්නවානේ. ටිකෙන් ටිකෙන් ටික ළඟට ගියා. ළඟට යනකොට තමන්ගේ මානය දිනුණා. මට වඩා ලස්සනයි ඒ රූප දෙක, මට වඩා සුන්දරයි බුදුහාමුදුරුවන්ට පවන් සලන ඒ කාන්තාව දෙන්න. තමා පිළිබඳව තිබිච්ච රූප රාගයෙන් ඔන්න දුරු වුණා. අර බාහිර රූපේ ඇලුනා. ඒක ලස්සනයි, හරිම සුන්දරයි. එස්පිය නොහෙලා දැන් බලාගෙන ඉන්නවා බුදුහාමුදුරුවන්ට පවන් සලන කාන්තාව දෙන්න දිහා. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා වෙනස් වෙන්නේ. දැන් ටික ටික මෝරාගිය සිරුරු බවට පත් වුණා. මැදුම් වයසේ ගත කරන ස්වභාවයට පත් වුණා. මහලු වියට පත් වෙච්ච කාන්තාවගේ ස්වරූපයට පත් වුණා. දැන් ටික ටික ඇස් ගිලිලා, දත් හැලිලා, ඇඟ රැලි වැටිලා, කෙලින් ඉන්න බැරුව කුඩු ගැහුණා. දැන් බුදුහාමුදුරුවන තාමත් පවන් සලනවා. මෙසේ පවන් සලමින් සිටියේදීම මේ දෙදෙනා බිම ඇද වැටෙනවා. ඇද වැටිලා ටික වෙලාවකින් ඉදිමෙනවා, නිල් පාට වෙනවා, මෙන්න ඌජස් ගලන්න ගන්නවා, පණුව ගන්නවා, සතුන් විසින් කා දමන සොහොනේ තියෙන මලමිනියක ස්වභාවය රූපනන්දාවට බුදුහාමුදුරුවෝ දකින්න අදිස්ථාන කළා. රූපනන්දාව මේ රූපේ දිහා බලාගෙන කල්පනා කළානේ, මේ ලස්සන තිබිච්ච මේ සුන්දර සිරුරට මොකද වුනේ? එහෙනම් මගේ රූපේටත් මගේ ලස්සනයි කියලා ගත්ත මේ කයටත් මේ ස්වභාවය නේදපත් වෙන්නේ කියන අවබෝධය ඒ ලබනකොටම අට්ඨිනං නගරං කතං මංසලෝ විතලීතනං යත්ත ජරාච මච්චුච මානෝ මක්ඛෝච ඕහිතෝ කියන මේ ගාථා ධර්මයෙන් බණ කිව්වා. අන්න රූප නන්දාවට තමන්ගේම ජීවිතයේ රූපයම කැඩපතක් කරගෙන, රූපයම කැඩපතක් කරගෙන කෙලෙස් විනිවාගෙන ඇයට මහරහත් මෙහෙණියක් බවට පත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා අපි මේ කය අසුබ වශයෙන් බලන්න අකමැති ඇති. නමුත් ඇත්ත මේක නම් යථාර්ථයේ එනම් අපි මේ කය දවසකට වතාවක් දෙකක් සීදුවේ පවිත්‍ර කළේ නැත්තම්, නෑවුවේ නැත්තම්, මූණකට හේදුවේ නැත්තම්, දතකට මැද්දේ නැත්තම්, අලුතෙන් ඇඳුමක් ඇඳෙව්වේ නැත්තම් බලන්න හිතලා දවසක් දෙකක් තුනක් දතකට මැද්දේ නැත්තු පිරිසුදු නොකළෝ, මූණකට හොදවලා නාවලා පිරිසුදු නොකළෝ, ඇඳුම ඇඳෙව්වේ නැත්තම්, මාරු කළේ නැත්තම් මේ කය මොන වගේ ස්වභාවයකින් පවතිනද කියන, මේ කය මොනතරම් තමන්ටම පිළිකුල් කරන, තමන්ටම ගඳ දැනෙන අපවිත්‍ර දෙයක් වෙන්නේ නැද්ද කියන, අපට මේ කයේ යථාර්ථය අපි හැමතිස්සෙම වහගන්නවා මේකට උපස්ථාන කරලා පිළියම් කරලා දුකට පිළියම් කරලා අපි ඇත්ත වහගන්නවා. අපට දැනෙන දුක ඉරියව්වෙන් වහගන්නවා. කයෙහි ස්වභාවය අපි පිරිසුදු කරලා පිළියම් කරලා වහගන්නවා. අපි එක දවස් දෙක තුනක් මේකට කරන උපස්ථානය නතර කළොත් අර සොහොනේ තියෙන මලමිනියකයි මේකේ යමුතු වෙනසක් නෑ. ගඳ ගහන අපවිත්‍ර පිළිකුල් දෙයක්ම බවට පත් වෙනවා. ඒක අපට තේරෙන්නේ නෑ, පේන්නේ නෑ. අපි දවසකට කීපවතාවක් පිළියම් කරන නිසා, පිරිසිදු කරන නිසා. ඒ නිසා ටිකක් හිතලා බලන්න, ඇත්තටම එහෙම වුණොත්, දවස් කීපයක් එහෙම ඉත්තෙන් වුණොත්, සුද්ධ පවිත්‍ර කරගන්න බැරි වුණොත් මොනතරම්නම් අපවිත්‍ර දැනක් අපවිත්‍ර දෙයක් බවට පත්වේවිද මෙසුරුනේ පරිද්ද. එසේ බලන කල රූපයට තියෙන චන්දරාගය දුරු වෙන්න ගන්නවා. චන්දරාගය දුරු වෙනකොට දුරු වෙන්න දුරු වෙන්න චන්දරාගයේ ප්‍රහාණය වෙන්න වෙන්න අපි අර ඡායාවිත්‍රවටිලා රූපේ අල්ලන්න එන උත්සාහය නැති වෙලා යනවා. දැන් ඔබට ඒ දුටු දහමේ, දකින දහමේ මුලා නොවි ඉන්න නොහැකි නම් ඒ නොහැකියාව ඇත්තේ රූපයට තියෙන දැඩි ඇල්ම නිසා. එහෙනම් දැන් රූපයේ තියෙන දැඩි ඇල්ම දුරු කරගන්න ඕන. දුරු කරගන්න නම් රූපයේ ඇත්ත ඇති සැටියෙන් විමසන්න. එනිසා මේ විපස්සනාවට උපකාර වූ සමත කමඨහනක් ඇතුළත අසුභ සංඥාව, අට්ටි සංඥාව නිතර හිතට හුරු කරන්න පුරුදු කරන්න. මේ දෙකේ අනුගමනය කිරීම තුළ මේ ජීවිතයේම සියලු ආශ්‍රවක්ෂය කරන්න, සියලු කෙලෙස් සියලු කර්ම ප්‍රහාණය කරන්න ඒකාන්තයෙන් පුළුවන්කම කියාවි. ඒ සඳහා කටයුතු කරන්නට, විමසන්නට ඔබට ශක්තිය මාර්ගී වාසනාව වීරිය නුවණ පහළ වේවා. යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරේවා. සියලු රැකවරණය සැලසේවා. සත්‍ය අවබෝධ වේවා. උතුම් වූ ධර්මාවබෝධයෙන් සසර දුක්ගෙන නිමේවා. ද කියලා දැන් ටිකක් නම් කරලා. දැන් මතක තියාගන්න ඕන අපි කවදාවත් මුලා නොවෙන්න. දැන් අපි තේරුම් ගන්න ඕන අපිට කරන්න තියෙන කාර්යය. මොකද්ද අපේ අකුසල සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා හිතේ නිරතුරුව මතුවෙන්නේ. ඒවා මතුවෙන නිසා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා ඇති නිසා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, අකුසල විතර්ක පහළ වෙනවා. අකුසල විතර්ක නිසා අකුසල ක්‍රියාකාරකම් වලට යනවා. දැන් අපි අකුසල සංඥාව දුරු කිරීමට නම් ඒ වෙනුවට කුසල සංඥාවක් උපදවා ගන්න ඕන. එතකොට කුසල සංඥාවක් උපදවා ගැනීම සඳහා අපි සාමාන්‍ය ඉරියව්වේදී අපිට පුළුවන් සති නිමිත්ත, නාසිකාග්‍රය හෝ මොකද. එහෙම බැරි නම් අටි සංඥාව, අසුබයි කියන කෙස් ලොම් නියද සම්මස්නාදී බඳු අසුබ දර්ශනය, එහෙම නැත්නම් මලමිනීක දර්ශනය, මේ බඳු ස්වභාවයකින් හිත පාලනය කරගන්න. එතකොට ඒ බඳු සංඥාවක් විතර ගත්ත කියන්නේ ඒක කාම සංඥාවක් නෙමෙයි. ඒක ව්‍යාපාද සංඥාවක් නෙමෙයි. ඒක විහිංසා සංඥාවක් නෙමෙයි. ඒ බඳු සතහනක් විතර ගත්තාම කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරකනේ තමන් හොඳටම දන්න දැන් තමන් කුසලයේ ඉන්නවා. එතකොට මෙතන දිහා බලන්නේ නැතුව යනවා යනවා කියලා කියා ගියා, උස්සනවා යවනවා තබනවා කියලා බැලුවත් මෙතන දැක්කේ නැත්තම් අපේ කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක වලට හේතු වෙච්ච අකුසල සංඥා පහළ වෙලා සිතත් අකුසල සහගත වෙලා කයත් වචනයත් අකුසල සහගතයි. අකුසල ක්‍රියාවක් තුල අපට විමුක්තියක් අවදාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකපර දැන් ඉරියව්ව ගැන ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහකට පවත් ගන්න පුළුවන්. දැන් අපිට එකම තැනයි දැනගන්න ඕන කොතනද මෙන්න මේ අදුතරමෙන් මේ අකුසල සංඥාවකවත් ඉඳ නොතිය කුසල සංඥාවක හිත පවත්තන්න. එහෙනම් සක්මන් කරන වෙලාවදී අපිට පුළුවන් අටි සංඥාව පුරුදු කරගන්න. එහෙම නැත්නම් බුදුරුව සිහි කරගෙන බුදුගුණ සිහි කරනවා, මෛත්‍රිය, අසුබ ආදී ස්වභාවයන් මෙනෙහි කරමින් යනවා, මරණ සතිය සිහි කරමින් යනවා. අකුසල සංඥාවකට යන්නේ නැතුව කුසල සංඥාවක හිත පිහිටවා ගන්න උත්සාහය වෙනකම තියෙන. ඒකට කලපමෝ ප්‍රවත්වවත් ප්‍රශ්නයක් නෑ. සීවිරියවෙම රකින්න ඕන කය නෙමේ හිතයි. අකුසල සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා පහළ වෙන්නේ ඉඳ තිබුවොත් අපේ ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව නිවන ප්‍රතිපදාවක් වෙන්නේ නෑ. ඒ නිසා කය ගැන නෙවෙයි ඉස්සෙල්ලා බලන්න හිත කොතනද තියෙන්නේ කියලා. එතනයි රැගෙන්න ඕන. එතන ආරක්ෂාව පිණිස සති නිමිත්ත පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් අත්ති සංඥා, අසුභ සංඥා ආදී නිබඳු සංඥාවකින් රස සංඥාවක් අනිච්ච සංඥා, නත් සංඥා, සුභ සංඥා, දිනෝ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බ ලෝකේ අනිරත සංඥා, ආනාපාන සුභ සංඥා, මේ ආදී කිසියම් කුසල සංඥාවකින් හිත පුරවන හැම තිස්සෙම හිස්සෙන්න නොදී ඒ සිව්විරියවේ ඕනම ඉරියව්වක අපි අවධානයේ සිහිය තියෙනවන. සිහිය කියන්නේ කයක තියෙන එක නෙමෙයි. සිහිය තියෙන්න ඕන මගේ හිතේ දැන් අකුසල සංඥා ඇද්ද නැද්ද කියන එක. සිහිය කියන්නේ එතනයි තියෙන්න ඕන. එතන තිබුණොත් මෙහි රකින්න 아무ත දෙයක් නැහැ. එතන රැකුණොත් මෙහි ඔක්කොම ඉබේමයි රැකෙන්නේ. එනිසා සිහිය කියන එක මේ කයට හෙලන්න ඕන එකක් නෙමෙයි. සිහිය කියන එක මතක තියාගන්න. සිහියෙන් ඉන්න දැන් මගේ හිත අකුසල සංඥාවන්ගෙන්, අකුසල විතරකයන්ට ඉඩ ඇති තැනකද ඉන්නේ. එහෙනම් එහෙම තියනවා නම් සිහිය නැහැ. එතන සිහිය නැති වුණොත් කායික වාචික ක්‍රියාවත් අකුසල. දැන් මට සිහිය තිබුණොත් කුසල සංඥාවක හිත පිහිටවාගෙන ඉන්නේ මගේ හිත කෙලෙසන කිලුට වෙන දෙන්නේ ඉන්සං කය වතනේද යහපත් ඉතින් එන්න ඒ අවබෝධය ඇතිව තමන්ට ඕන නිදහසක් තියෙන කය කොහොමද පවත්? කය ඕන විදිහට පවත් ගන්න. තමන්ට එක දැනුමයි තියෙන්නේ මෙන්න මේ මෙතන රැකිලාද මේ. එතකොට තමන්ට පුළුවන් තමන්ගේ කය හසුරවා ගන්න. මම කියන විදිහට අනිත් එක්කෙනා කියන විදිහට කරන්න ඕනේ නැහැ. තමන් දන්නවා දැන් කායික වෙහෙස නිවා ගන්න ඕන නම් එහෙනම් මට කායික නිවා වෙහෙස අමාරුව නිවා ගන්න මම දැන් සක්මන පියදෙන්න ඕන. එතන යෙදෙද්දී අවශ්‍යතාවය මොකක්ද? මෙන්න මෙතන රැක ගන්න. මෙතන රැකෙන විදිහට ආරක්ෂා කරගෙන මට ඕන වේගකින් යන්න පුළුවන්, හිමින් යන්න පුළුවන්, හයියෙන් යන්න පුළුවන් ඕන. ඒක තමයි ප්‍රමාණය. මනස හොඳින් තමන්ට හසු වෙලා තියෙනවනේ ඉබේමයි මේ ගමන හීන් වෙන්නේ. ඉතින් මනස විසිරෙනවනම් අපි වේගයෙන් මේක ගමන් කර කර එතන සුරක්ෂිත කරගන්න හදනවා. දැන් හඳුනගත්තට පස්සේ තමන්ට පුළුවන් මේක තමන්ගේ දහමක් එතකොට. තමන්ට අයිතිකාරයක්. කවුරුවත් කියන දේ විදිහට කවුරුවත් කරන විදිහට කරන්න ඕනේ නැහැ. තමන් විතර තමන් හිත දකින්න මේ කටයුත්තේ යෙදෙන්නේ.